අයිනාස එතනත්තර යා තථාභූත ස්වරූපං කියලා කතාවක් එනවා නේද?
එතෙන්ද ඒ තථාභූත ස්වරූපං කියන්නේ මේ අර මොකද චක්කුං අපරිබින්නං රූපං ආපාතං ගච්ඡති අර ඒ සකස් වීමෙන් කියන එක. දැන් රූපයට අර භව්‍යත්වයක් දෙන්න යන එක
ඒ සිහිය වගේ
නේද? ඔව් සංසිද්ධිය පෙන්වන්නේ. ඒ සංසිද්ධිය සකස් වීම කියන්නේ සංසිද්ධියයි පෙන්වන්නේ එතන. ඒකට ස්වභාවය. ඒක අර අපිට භාග්‍යතුන් වහන්සේ මේ හරි ලස්සන තැනක් අපේ මේ මහාචාර්යතුමා අපේ ස්වාමීන් වහන්සේ පහුගිය දවසට මේ හරිම ලස්සන මේ කාරණයක් සිහිපත් කරා. මේ මොකද මේ ඒ කියන්නේ අපි හිතමු ස්වරූපයක් කියලා. ස්වරූපය ඉස්මතු වෙන්න ගන්න පද තියෙනෝනේ. පද අපි පද පරම කර ගන්නවා කියලා. මේ දැන් එක නිකන් මෙන්න මේ වගේ දෙයක් නිකන් මේ අයිස්ක්‍රීම් කන්න එපා සෙම අමාරුව හැදෙනවා. අපි එහෙම නිකන් කියමු. අපි එහෙම නිකන් නිකමට ගමු. එතකොට දැන් අපි මේ කියන්නේ මේ සෙම අමාරුව හැදෙන කතාවක්. අපි මේ හොයන්නේ යන්නේ අයිස්ක්‍රීම් ගැන. අන්න ඒ වගේ අර අර සෙම හැදෙන එක වළක්වීමයි වළක්වන එකයි ඉස්මතු කරන්න ඕන. හැබැයි අපි ඒක වැළැක්වීම ඉස්මතු කරන්න යොදා ගන්න වෙනත් තියෙනෝනේ සීතල දේවල් කන්න එපා. අන්නේ සීතල දේවල් කන්න එපා කියන වගේ තැන් තමයි අපි යන්නේ. අන්න එහෙම කාරණයක් තියෙනවා. මේ හතිපදොම තියෙන්නේ කතමෝ චාවසෝ රූප උපාදානකන්දෝ. එතෙන්දි පෙන්වන්නේ මොකක් ගැනද? අතෙන්දි පෙන්වන්නේ මොකද්ද? මේ සත්‍යඥාන සූත්‍රයේ රූපං. එතන පෙන්වුවේ හත්තිපදෝම සූත්‍රයේ මේ හත්තිපදෝම මේ සමාන මේ සත්‍යඥාන සූත්‍රයේ පෙන්වුවේ මොකද්ද? චත්තාරෝච මහ භූත කතමංච භික්කවේ රූපං කියන එක. මොකද්ද රූපං කියන්නේ? රූපකන්දෝ රූප උපාදානකන්දනේ. කතමංච භික්කවේ රූපං. රූපය කියන්නේ මොකද්ද කියන්නේ? ඊට පස්සේ කජ්ජනීය සූත්‍රයේ රූපං කියන එකයි පෙන්නන්නේ. එතෙන්ද රූපපීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චිත. එතනත් රූපං. හැබැයි මහා හතිපදෝම සූත්‍රයේ පෙන්නන්නේ මොකද්ද? කතමෝ චාවසෝ කියන්නේ රූප උපාදානකන්දෝ. එතෙන්දි පෙන්නන්නේ රූප උපාදානකන්ද. රූප උපාදානස්කන්ධයයි. රූප උපාදානස්කන්ධය පෙන්නද්දි නම් චත්තාරීච මහභූතානි චතුන්නංච මහභූතානං උපාදාය රූපං කතමේ චාවසෝ චත්තාරෝ මහභූතා. දැන් මේ රූපය ගැනද කියන්නේ මේ ඔන කතමාචාවසෝ රූප උපාදානකන්දෝ. ආවසෝ එවැත්නි රූප උපාදානකන්දෝ කතමෝ. මොකද්ද රූප උපාදානස්කන්ධය කියන්නේ? අන්න එතනදි දීලා තියෙන්නේ රූප උපාදානස්කන්ධය යටත් කරනවා. මේ එතනදි දීලා තියෙන්නේ මේ කර්මපදයකින් දීලා තියෙන්නේ. දැන් අර සත්‍යඨාන සූත්‍රයේදී රූපය කියන දේ උක්ත කත්‍රෝ කෙනෙක් හැටියට ඒකේ දාලා තියෙනවා. මේකේ මේ සතර මහා භූත කියන එක උපාදාය. මේක චත්තාරීච මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. මේක චත්තාරීච මහා භූතානි කර්මපදයක් හැටියට දාලා තියෙන උපාදාය රූපං. එතකොට රූප ගැන කතා කරන්නේ මහා සතර මහා භූතත් එක. ඊළඟට කතමං චාවසෝ චත්තාරෝ මහා භූතා. කතමේ චත්තාරෝ මහා භූත මොනවද මේ සතර මහා භූතේ? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. එහෙම විස්තර කරලා තියෙන්නේ රූපං. රූපය ගැන කතා කරද්දී නෙවෙයි රූප උපාදානකන්දෝ. රූප උපාදානස්කන්ධය කතා කරද්දී අර මොකද්ද චත්තාරෝ මහා භූතා, පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා විස්තර කරන්නේ. රූප උපාදානකන්දේ කියලා කියන්නේ සක්කාය. එහෙනම් සක්කාය ගැන කතා කරන්නේ මොකක් එකද? සක්කාය කතා කරන්නේ සක්කාය ඥානං. එන රූප උපාදාන කන්දේ කතා කරන්න වෙන්නේ එතන ඥානං. ඥානයක් එකයි. ඒ ඥානයක් එක කතා කරනකොටයි එතනයි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා කියන්නේ. එහෙම නැතුව රූපං, රූපය කියන්නේ මොකද්ද කියලා විමසන්න යමු වෙද්දී එතනදී කතා කරන්නේ නැහැ උපාදාන කන්ද කියන කාරණය. එතන මේ ඇත්තටම ඒ යොදන තැන අනුව වෙනස් වෙනවා. අර අර පඨවි සරලව කිව්වොත් පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු කියලම චත්තාරීච මහ භූතානි විස්තර කරන්නේ රූප උපාදාන ස්කන්ධ විස්තර කරද්දී රූපං කියන තැන ඔය පඨවි ආපෝ තේජෝ වායෝ කියන කාරණය එහෙම දීලා නැහැ. කජ්ජනීය සූත්‍රයේ සහ සත්තරාණ සූත්‍රයේදී රූපං කියන තැන එහෙම විස්තර කිරීමක් නැහැ. ඒකේ අර යොදන තැන අනුව අදහස වෙනස් වීමක් වෙනවා. හොඳයි. සමහර ඒවා පැහැදිලිද දන්නෙත් නෑ. මොකද මේ සමහර කල පාලියේ තියෙන ඒවා කියද්දිත් සිංහලට නගලා මගේ අර දක්ෂතාවයක් තියෙන්නත් ඕනනේ එහාට මෙහාට කරලා කියන්න, සහ අර්ථය කුළු ගන්නන්න ගියාමත් සමහර වෙලාවට අර වචන ඉස්මතු කරන්නත් ටිකක් මේ අපහසු වීමක් එන්න පුළුවන්.
හසර එතන අර තව වචනයක් එනවා නේද? රූපං කියලා කියපෙකයි රූප උපාදාන කන්ද කිව්වා වගේම තව තැන් වල තියනා නේද රූපස් කන්ද කියලා විස්තර කරලා.
ආ එතනේ රූපක් කන්ද කියලා කියන්නේම නිතරම සංකිම්මඤ්ඤිත වික්කවේ චක්කොන් චංවා නිචංවා වගේ අර එහෙම මේ ওই විදියට ගිහිල්ලා අර යම් කිසි මේ නුවණක් එක්ක ප්‍රඥාවක භාවිතයක් ප්‍රඥාවේ භාවිතයක න්‍යායක් ඉදිරිපත් කරාට පස්සේ තමයි කන්ද කියලා ඉස්මතු කරන්නේ. එහෙම නැතුව මේ අනිත් තැන්වලදී රූප උපාදානකන්ද කියලා තමයි විස්තර කරන්නේ. කන්ද වේවා උපාදානකන්ද වේවා ඔය දෙකම නුවණකින් රූපය කියන්නේ ඇත්තරම අපි රූපයේ පිරිසිඳ දකිද්දි වෙන සංසිද්ධීන් ටික විස්තර කිරීමක් තමයි උපාදානකන්ද කන්ද කියලා කියන්නේ ඇත්තරම. කියන්නේ අපි දැන් ඇත්තරම රූප උපාදානකන්දයි කන්දයි ඒ කතා කරන්නේම නුවණේ භාවිතය විස්තර කරන තැනක් එක්ක. දැන් අපි ඉන්න අපේ මට්ටමත් එක කතා කරවකින් ඇත්තරම මේ අපි මොකද්ද මේ අපිට ස්වરૂපය කියන තැනින් තමයි ඇත්තරම කතා කරන්න වෙන්නේ. අපි අර යමු වෙද්දි මේ කියන්නේ රූපය කියන්නේ මොකද්ද කියනයි මේ යමු වෙන්න ඕන. අර ගෝපාලක සූත්‍රය කියන රූපඤ්ඤෝ කියන්නේ මොකද්ද? රූපය කියන්නේ මුලින්ම යමු වෙන්නේ රූප උපාදානකන්දු කන්දඤ්ඤෝ හරි රූපක් කඳඤ්ඤෝ කියලා නෙමෙයි රූපඤ්ඤෝ වෙන්නේ කොහොමද? කන්ද උපාදාන කන්ද පැත්තකින් තැබේවා. ස්වરૂපය කියන්නේ මොකද්ද? ඇත්තටම අපි ඉන්න තැනින් යොමු වෙනවා නම් මේ ස්වરૂපය කියන්නේ මොකද්ද? මොකද්ද මේ ඉස්මතු වීම? මොකද්ද මේ ප්‍රකට වීම? දෙයකට දාන්නේ නැතුව බලන්නේ කොහොමද කියලයි විමසන්න යනවා. මම හිතන්නේ මේ ටික තමයි මෙතෙක් කලා කියපු කාරණා වලින් වැදගත්ම කාරණේ ඒක.
මේ ප්‍රායෝගික පැත්ත ස්වરૂප මනෝහර
වචන නෙවෙයි. අනේ හරි සර්. ඉතනද කියන්නේ ප්‍රායෝගික වලින් ප්‍රකට වෙනවා. ඒක දෙයට දාන්නේ නැතුව මේ කර දෙයත් එක තමයි අපි ජීවත් වෙන්නම් හිතන්න යමු ඉන්නේ. මොකද්ද මේ ප්‍රකට වෙන්නේ? මේ එහෙම මොකද්ද මේ මොන විදිහකටද මේ ප්‍රකට වෙන්නේ? දැන් සීතලෙන් ප්‍රකට වෙනවා, උණුසුමින් ප්‍රකට වෙනවා. දැන් අර ඒ නිදර්ශන නේ. අර ඒ වගේ මේ ප්‍රකට වෙන තැනින් හිතන්න යමු වීම තමයි. දැන් අරව කොහොම දැන් පංච පාදානස්කන්ධ කියන්නේ සක්කාය විස්තර කරන්නේ සක්කාය ඥානං එක විස්තර කරන්නේ. ඊට පස්සේ පංච පාදාන කන්ධ විස්තර කරනකොට ඒ කතා කරන්නේ මේ ධර්ම න්‍යාය පෙන්නල ප්‍රඥා විභාවිතක් එක්ක. ඇත්තටම අපි යමු වෙන්න ඕන තැන අපි කියන්නේ අපි අර යෝ කියන්නේ අපි ඉන්න තැනින් ප්‍රායෝගිකව පටන් ගන්න නම් මොකද්ද මේ ස්වરૂපය කියන්නේ? මොකද්ද මේ ප්‍රකට වීම මොකද්ද මේ රූපණය කියන්නේ මොකද්ද කියලා සොයන්නයි ඇත්තටම යන්න ඕන. අර ෆෝම් කියන තැනින් ස්වરૂපය, තරහයින ස්වરૂපය, කේන්තියින ස්වરૂපය, අන්න ඒ වගේ මේ කියන්නේ තද එකක ඇදෙනකොට කියන්නේ ප්‍රකට වෙන ඕනේ තද ගතිය. මොකද්ද මේ? අන්න ඒ වගේ තැන් වලින් තමයි ඇත්තටම අපි යොමු වෙන්න ඕන. නැත්නම් අරවා මේ ප්‍රඥාවෙන් දකි මේ ඒක මේ කියන්නේ ස්වરૂපය මොකද්ද කියලා පිරිසිදු දකිද්දි වෙන්න ඕන දෙවෙයි ඒකට විස්තර කරන්න පුළුවන් රූපකන්ද නැත්නම් උපාදානකන්ද කියලා හිම එළියෙන් බාහිරෙන් විස්තර කරන්න පුළුවන්. අපි ඒකට මොකක් හරි රූප උපාදානකන්ද කියලා හරි රූපකන්ද කියලා හරි නමක් දෙමු. විස්තර කරන හැටියට එතන වෙනස් වෙනවා. ඇත්තම අපේ ලොකු සායනංශෙත් එක්ක කතා දැන් අද දවසේදීත් කතා කරා. ඇත්තම මේ අපිට දැනෙන හැඟෙන තැන් වලින් පටන් ගන්නවා නම් මේ ප්‍රශ්න ලොකුවට එන්නේ. ඒ කියන්නේ මේ අනිත්‍ය ඔක්කොම මේ දැනුමකට කාරණා ටික විතරයි කියලායි සායනංශෙතුම මතක් කරේ. ඒක මේ අද දවසේදීත් සායනංශෙ මතක් කරා. මේ මම වචරිත් කියන්නම් මේ වරදවා ගන්නවා. වක පඬිතකම නැත්තම් මේක කරගන්න ලේසියකෝ කියන දේ කියන විදිහට කරනවා නම් අර එහෙම වචනයක් සාවිනාසෙ ටික කරත් දෙන්නත් කියනවනේ. අර එහෙමත් සාවිනාසෙ අද මතක් කිරීමක් කරා. අර අපි අර මේ දැනුම निराකූල කර ගැනීම හරි වැදගත්. මොකද දැනුම निराකූල වෙනකොට හැම තැනකම පිහිටන්න කියලා තැනක් නැහැ. අපිට අර මේ හැඟෙන දැනෙන තැන් වලින් දැන් පේනවා කියන්නේ මොකද්ද? ඇහෙනවා කියන්නේ මොකද්ද? දැනෙනවා කියන්නේ මොකද්ද? දැනගන්නවා කියන්නේ මොකද්ද? ඒ වගේ එහෙම යනවා කියන්නේ මොකද්ද? එනවා කියන්නේ මොකද්ද? කනවා කියන්නේ මොකද්ද? බොනවා කියන්නේ මොකද්ද? අන්න ඒ තැන් වලින් යමු වෙනවා නම් මේ ගොඩක් වටිනවා. ඉතින් අර හොඳයි, තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ අවසරයි. උතෙන්ටම මට මෙන්න මේ වගේ හැඟීමක් එනවා. මාව හරි ගස්සන්න ස්වාමීන් වහන්සේම වැරදි නම් දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හරි යම් කිසි විදියකින් දැන් විඳීමක් එන්නේ, විඳීම නෙමෙයි දැන් දැන් මේ තුවාලයක් වෙන්න ඉස්සර වෙලාම තිබුණේ විඳීමක්නේ, දැනීමක්. එතකොට දැනීම කියනකොට දැන් මෙහෙම ගත්තොත් කියන්නේ දැන් හේතු තියෙන තැන ඵලයක් තියෙනවා. එතකොට ඵලයට පුළුවන්කමක් නැහැ හේතුන් පැත්තට යන්න. හේතුන්ගෙන් හටගන්න ඵලය හේතු නැති වෙනකොටම නැති වෙනවා. එතකොට ඔතන පෙන්නන්නේ ස්වාමීන් වහන්ස ඔය හේතුඵල දහමද නැත්තම් මම වැරදිද ස්වාමීන් වහන්ස?
වැරදි අම්මා, වැරදි. හේතුන් නිසා ඵලයේ ඵලයේ ඉන්නකොට හේතුව පැත්තට යන්න බෑ කියලා කියපු ගමන්ම තියෙන දෙයක් නිසා මේ අර ඒ කියන්නේ එතනදී අම්මා යනවා. මේ කියන්නේ මොකද්ද? ලෝකය දෙයක් වෙලා තියෙන දෙයක් බවට හේතුඵල සම්බන්ධතාවය යනවා. එදෙන් දැන් ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කළ කාරණය හේතු ප්‍රත්‍ය කියන්නේ ඇත්තන මේ මොකද පැටි මේ ප්‍රත්‍ය ස්වභාවයක් තමයි ඒ බුද්ධ වචනේ. ඒ ස්වභාවය කියන්නේ ඒ කියන්නේ හේතුඵල ධර්මය කියලා කියන්නේ නුවණින් දකෙද්දි ඒ දැකීම ඒ කියන්නේ නුවණින් දකිනකොට අර්ථාන්විත බවක්නේ. ඒ අර්ථාන්විත බව න්‍යායකින් ඉදිරිපත් කිරීමක් තමයි හේතුඵල ධර්මයෙන් පෙන්වලා දෙන්නේ. ඒ ප්‍රත්‍ය ස්වභාවය ඒක බුදුරජාණන් වහන්සේට අයිති කාරණයක්. ඒ කියන්නේ ඒක ඒ න්‍යා මේ මාර්ගයේ භාවිත වීම ඒක යම්කිසි ඒක අර්ථයක්. ඒ අර්ථය මේ න්‍යායක් හැටියට විස්තර කරලීමක් තමයි එතෙන්දී
පෙන්වලා දෙන්න මෙහෙම කිව්වම අදහස ඒත් දන්නේ අපි ඉන්න මට්ටමේ මේක හේතුඵලයක් මේක මෙහෙම දෙයක් කියලා ඒක අපි දැනුමකින් දාන එක දැනුමකින් මේක හේතුඵලයක් කියලා දාපු ගමම ලෝකේ ඉන්න මම ලෝකේ ඉන්න මට මෙන්න මෙහෙම දෙයක් මෙහෙම මෙහෙම වෙනවා කියලා දැනුමට ගැලපීමක් කියන තැනට යනවා එහෙම වුණොත් අපිට වරදිනවා
දැන් ස්වාමීන් වහන්සේ ඉද්දීම ඉද්දීම හේතුන් නිසා හටගත්ත නෙමෙයිද ස්වාමීන් වහන්සේ
අම්ම ඉද්දීම හොයන්නකෝ හටගත්ත කියන කෙනින් ඉද්දීම කියන එක මොකද්ද
ඉද්දීම හොයන්න බෑනේ එතකොට ඒක ඵලයක්ද ඵලයක්
හටගත්ත කියලා කොහොමද කියන්නේ
එහෙම මම කියන්නේ හේතුනේ දැන් බුදුචානන් වහන්සේ පෙන්නනවානේ දැන් යම් කිසි සීතලකින් උණුසුමකින් අන්න ඒ වගේ
ඒ නිදර්ශන පෙන්නන්නේ අම්මා කියන්නේ සීතලකින් උණුසුමකින් අර ප්‍රකට වෙන්නේ මෙන්න මෙහිමයි කියලා දෙනයි මෙන්න මෙහිමයි කියලා
ඒක කියලා දෙනවා ප්‍රකට වීමක්ද
ඔව් කියන්නේ මේ ප්‍රධාන වචනේ ප්‍රකට වීම ඉද්දීම ඇඳුම් කනවා ඒක වෙන්නේ මේ වගේන් කියලා දැන් මේ මොකද අපි මු දැන් පිටමු අපි අඹ ගෙඩියක් කපනවා කියලා පිහියෙන් තමයි අඹ කපන්නේ හැබැයි කපනවා කියන්නේ පිහියට නෙමෙයිනේ අන්න ඒ වගේ සීතලෙන් රුප්පණේ වෙනවා උණුසුමෙන් රුප්පණේ පිහියෙන් කපනවා පෑනෙන් ලියනවා අන්න ඒ වගේ විතර පෑන කියන්නේ ලියනවා නෙමෙයිනේ අන්නේ වගේ
එතකොට ස්වාමීන් වහන්සේ දැන් සුද්ධ ධර්ම කියන එක කියනකොට දිට්ඨ සුත මුතද විඤ්ඤාත
මොනවද
සුද්ධ ධර්ම පවතින සුද්ධ ධර්ම ගැන කතා කරනකොට සුද්ධ ධර්ම පවත්තන්ති කියන තැන තියෙන්නේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන එකද ස්වාමීන් වහන්සේ
ඒම මේ කියන්නේ දිට්ඨ සුත මුත විඤ්ඤාන තියෙනවා නම් ඒක සුද්ධ නෑනේ සුද්ධං ධම්ම සමුප්පාදං සුද්ධං සංඛාර සම්තතින් පස්සන්තස්ස යතා භූතං නවයං මුති ගාමිනී කියලා ඔය මොකද්ද මේ আদি මේ මොකද්ද আদি මුත් තේර ගන්නාවේ තියෙන එකක් තේන කාරණයක් නේ අය නිට්ඨ මුත සුත විඤ්ඤාත තියෙනවා නම් සුද්ධයිද
සුද්ධ වෙන්න බෑනේ
සුද්ධ වෙන්න බෑනේ
බොහොම ඒක මට තව ටිකක් හොයාගන්න ඕන ස්වාමීන් වහන්සේ ඒක මේ වෙලාව ගන්නේ නැහැ මේක අහන්න තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තිරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ හරිම ලස්සනට පැහැදිලි කරා ඔබ වහන්සේ මේ අරතු වාලයක් දුන් කෑම තුලින් මේ ප්‍රකට වීමත් එක්ක මේ රූපරීම ස්වභාවය ගැන නැන්ස එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඊට පස්සේ වහන්සේ පැහැදිලි කරානේ දැන් අර අවිද්‍යා ප්‍රත්‍යයෙන් රූප සමුදය කියලා ඒ කියන්නේ මෝඩකමම ඒ කියන්නේ නොදන්නා කමම ප්‍රත්‍යයයි මේ රූප සමුදයට ස්වාමීන් වහන්සේ ආහාර දැන් මේ සත්තරන් සුත්‍රයේ තියෙන ආහාර සමුදය රූප සමුදය ආහාර නිරෝධා රූප නිරෝධ එතකොට ස්වාමීන් වහන්සේ දැන් අර මේ අර මහා තණ්හා සංකේ සූත්‍රයේ තියෙන ස්වාමීන් වහන්සේ දැන් ආහාර කතා කරලා මෙතන ස්වාමීන් වහන්සේ දැන් ආහාර කබලින්කාර ආහාර පස් ආහාර මනෝ සංචිත ආහාර විඤ්ඤාණ ආහාර ඒ ඔය ආහාරත් මේ ආහාර ගොඩේ එක එක ප්‍රතිමද ස්වාමීන් වහන්සේ රූප සමුදේ අපිට ප්‍රකට වෙන්නේ
නෑ නෑතර වසන්ත මහන්තයා එතන ආහාර සමුදේ රූප සමුදේ කියලා කියන එකෙන් එතෙන්දි පෙන්නලා තියෙන්නේම අපි අර රූපය කියන එකට තියෙන දෙයක් හැටියට යනවනේ භව්‍යත්වයකට යනවනේ අනේ භව්‍යත්වයට යන එක වළක්වන්නටයි ඇත්තටම ඔය ආහාර සමුදය රූප සමුදය කියලා මේකම පැහැදිලි කරන්නේ. ඔව්. කියන්නේ එතකොට අපි අර රූපේ තියෙන දෙයක් කියලා ගන්න යනවනේ. දැන් අපි ඇත්තටම රූපේ දෙයක් වෙලා ඒකට මේකෙන් මෙහිම වෙනවා කියන තැනට අපි එහිම යනවා. අර ඔතන කරන්නේ රූපේ දෙයක් කියන එක වළක්වන්නමයි පච්චයා කියලා දෙන්නේ. හැබැයි අපි දෙයක් කරගෙන ඒකට ආහාර සමුදය කියලා දාගන්න එකේ වැරද්දමයි අපි කරගන්නේ. මං හිතන්නේ අදහස එන්නේ නැති නේද? දැන් ප්‍රත්‍යයෙන් අට ගන්නවා කියලා කියන්න භාග්‍යතුන් වහන්සේ යමු වෙන්නේ ස්වરૂපේ නැත රූපයේ දෙයක් කරගන්න
නිසාවෙන්මයි. හැබැයි අපි කර කර ඒක රූපය දෙයක් කරගෙන වෙන්න එපා කියන අදහසින් දීපු අදහසම අපි කියන්නේ රූප මේ ආහාර සමුදයෙන් රූප හට ගන්නවා කියලා හේතුඵල ආමෙන මේ හේතු නිසා මේ ඵලය ය ඔන්න ඔය ආදි වශයෙන් දාගන්න යනවා. ඔච්චර වැරදි නීමදනේ.
ඒක තමයි සම්පූර්ණ ඇතන ලොකු වැරදීමක්. එතකොට සාමාන්‍යයෙන් ওই විදිහටම දෙනවා ඔය අපි දැන් කියනවනේ දැන් කර්ම සමුදය රූප සමුදය කියලා. තණ්හා සමුදය රූප සමුදය කියලා. එතකොට ඊද වචනයක් නේ දැන් පද ඒ
කියන්නේ පද තණ්හා සමුදය. ඔව් තණ්හා කියන්නේ ඇලීමනේ.
ඒ
ඇලෙන්නේ මොකක් වුණොත්ද? රූපේ දෙයක් වුණොත් නේද?
ඔව් ඇලෙන්නේ රූපයක්. ඔව්
එහෙමනම් රූපය කියන්නේ අතන් මෝඩකම නිසා නේද ඇලෙන්නේ අවිද්‍යාව පත්‍යණී තණ්හාව.
ඒ සමනස.
එහෙනම් මෝඩකම නැති වෙනකොට කියන්නේ මෝඩකම නැහැ කියන්නේ ඇලීම නැහැ කියලා කියන්නේ තණ්හා සමුදය රූප සමුදය කතා කරන්න බෑ එතන. කියන්නේ ස්වરૂපයේ පිරිසිඳ දකින එකම දැකී ස්වરૂපයේ පිරිසිඳ දැකීමමයි මේ විද්‍යාව. ඉතින් විද්‍යා උපාද විද්‍යාව විපදෙන තැන ඇලීම ගැන කතාවක් කරන්න බෑ. එහෙනම් ඇලීම ගැන කතා කරන්න බැරි නම් රූප නිරෝධෝ රූපේ එතන මේ සමුදය කියලා කතා කරන්න බෑ එතෙන්දී.
ඒ සවනහස එතකොට කර්මය ගැන කොහොමද සමුදය කතා කරන්නේ? එතකොට ඒ තව පොඩ්ඩක් කියන්නේ කර්මය ගැන.
කර්මය කියලා කියන්නේ කොයිද?
ස්වාමීනි දැන් ඕ දැන් අපි දැන් ওই හතරක් කතා කරනවා ස්වාමීනි. අපි ඉතින් තේරෙන්නේ නැතුව අපි ඉතින් නිකන් දැන් වහන්සේ පැහැදිලි කරා දැන් අවිද්‍යාව. ඒක මෝඩකම. එතකොට දැන් ආහාර කොහොමද අපි අරගන්නවා අරවා ගලපන් හදන ඒකත් වැරදි කියලා වහන්සේ දැන් හොඳට පැහැදිලි කරලා පෙන්නනවා. ආහාර කියන්නේ මේ ප්‍රත්‍ය කියන එක. ඒතර තණ්හාව කියන්නේ ඇලීම කියලා වහන්සේ කිව්වා. ඒකෙන් ඇලීම වෙන්නේම මෝඩකම නිසාමයි. ඒතර අපි කරන කර්මය. කර්ම සමුදය රූප සමුදය. එතන ස්වාමීනි කොහොමද තේරුම් ගන්න කියලා මට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්න.
ඒ කොයිබද මහත්මයා තියෙන කම්ම සමුදය කියන එක තියෙනවද?
ආ ඔව් එහෙම මට මතක නැහැ ස්වාමීන් වහන්සේ තියෙන තැන නම් ඔය ඉතින් මට පරිසංවිදා මග්ගියද මන් දන්නේ නැහැ කොහේ හරි ස්වාමීන් වහන්සේ දැන් අවිද්‍යා පච්චේ පච්චුපන් හරි මට මතක නැහැ ස්වාමීන් වහන්සේ තියෙන තැන නම් ස්වාමීන් වහන්සේ
පච්චේ පච්චුපන් නැහැ
මට නම් මතක
නැහැ.
ඒ ස්වාමීන්වහන්සේ අර තියෙන දැන් අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිබ්බති ලක්ෂණ නොදෙන් නොදකීම කියලා අන්නේම හතරත් පහක් මතක ස්වාමීන්වහන්සේ මතක නේ
ත්‍රිපිටකේ සඳහන් වෙන්නේ නේද? එහෙම
ඒක මම දන්නේ නැහැ ස්වාමීන්වහන්සේ මට ඒකයි මම ඔය අහපු දේශනාවල මතකින් තමයි කතා කරේ ස්වාමීන්වහන්සේ මම. හැබැයි මම දන්නේ හැබැයි ඔය නිබ්බති ලක්ෂණ ඒකේ මේ ලක්ෂණයන්ගේ ඒ ගුණය කියලා එහෙම ඒව නොදන්නාකම. ඒ කියන්නේ මම හිතන්නේ අවසානට ගන්න තියෙන්නේ නොදන්නාකම නැත්නම් මේ මෝඩකම නිසාම තමයි මේ ප්‍රත්‍යයෙන් මේ රූපේ සමුදේ වෙනවා. රූප වේදනා සංඥා සංකාර ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධය හට ගැනීමක් තමයි ඇති වෙන්නේ කියන එක මම හිතන්නේ ඔය වෙන්නේ
ස්වාමීනි. ඔය මහා තණ්හා සංතේ සූත්‍රේ නම් ඔය තණ්හාව ගැන කියනවා.
එහි ස්වාමීනි.
ඔහොම කාරණාවක් නම් ඇර කියන්නේ වසන්ත මහතේ පොඩ්ඩක් මේ සූත්‍ර පිටකේ තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න.
මම බලන්න ස්වාමීනි. මට මතකයි ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා කියනවා මට මතකයි. අපි මම දන්නේ අපි අඳු මේ අලෝවේ අනුමදස්ස ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා කියලා මට මතකයක් නැහැ ස්වාමීන් වහන්සේ. නමුත් අර මට ඇහිලා තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේලා දේශනා කරනකොට
කියනවා
මේ යා ඔව්
මේ ඒක එන්නේ අර ඥානවත්තු වල අපේ ස්වාමීන් වහන්ස බුද්ධ කෙනෙක්යි. ඔව්
අර
ඥාන ගැන විස්තරදී ඒකේ අර 15 වෙනි يعني 16 එනවා අර අජත්ත පැත්ත බහිද්ද පැත්ත වගේ වයිදී ඒ අර ඒවයි හේතු ටිකක් කියාගෙන යනවනේ.
හ්ම්
අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිබ්බති ලක්ෂණ කියන පහයි අඳහන් වෙනවා.
හරි
ඔව් බුද්ධකනිකායේ පටිසම්භිදා
ඥානවත්ග ප්‍රකරණයේ ඉන්නේ නේද?
හා ඥානවත්තු වල ඉන්නේ එක.
හා මට එහෙම කියන අවබෝධයක් නෑ අන්තර මේ සම්බන්ධයෙන්.
15 16 හරියේ ඔය මට මතක විදිහට අජ්ජත් ඒවයි බහිත් ඒවයි විස්තර කරනවා.
හා හොඳයි. බොම්පින් කොගලිය මහත්තයා එහෙනම් මම තව ප්‍රශ්නයක් යොමු කරන්න ස්වාමීන් වහන්සේ මේ මේක ස්වාමීන් වහන්සේ දැන් තව එකක් තියෙනවා මේ අර ආනන්ද සූත්‍රයේ රූපං උපාදාය ආයසෝ අස්මීති හෝති න අනුපාදාය ස්වාමීන් වහන්සේ එතන ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරන්න අද ස්වාමීන් වහන්සේ මේ ලස්සන පැහැදිලි කරන් ආපු විදිහට දැන් රූපං උපාදාය ආයසෝ අස්මීති හෝති න අනුපාදාය මම විතර මම කිව්ව හරි කියලා පාලි මට මතක නෑ මම මතකින් කිව්වේ සම්නාසේ ඒ වාක්‍ය මම හිතන්නේ කොග්ගලගේ මහත්තයත් ඔක කතා කරලා තිනවා විтин විට මට අහලා මම අහලා තිනවා සම්නාසේ ඒක තව ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් වහන්සේ සම්නාසේ
ඒක මේ ආනන්ද සූත්‍රයේ මොන සූත්‍රයේ දන්නේ කොතන තියෙන කාරණා
ආනන්ද සූත්‍රයේ ආනන්ද ස්වාමීන්
වහන්සේ ආනන්ද සූත්‍ර ගණනාවක්ම තියෙනවා
කොග්ගලගේ මහත්තයාට මතකද දන්නේ මහත්තයෝ මේ එහෙම සූත්‍රයේ කොයිද තියෙන්නේ කියලා
ඔව් ආනන්ද ස්වාමීන් වහන්සේ මම හිතන්නේ අර සෝවන් වලට පත් වෙන්න තියෙන සූත්‍රය
ඒක තුනේ වෙන්නේ තේන
මම හිතන්නේ
මට මතකයට ආවේ දැන් අර ස්වාමීන් වහන්සේ කිය දේශනා කරගෙන පැහැදිලි කරන් යනකොටම අර උපාදාය දැන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන උප ආදාය ඒතරේ උපාදාය ඒතර ඊට පස්සේ රූපං උපාදාය ආයස අස්මීති හෝති කියලා එතකොට අන්නේ වාක්‍ය මට මේ මතකේ තිබුණා ඒක ලස්සනක් තියෙන නිසා ඒකයි මේ ප්‍රමතකයට නික ඔගලගේ මාත්‍යතු ගැන කතා කරලා තියෙනවා මේ ඔබතුමාගේ මේ ඔය සාකච්ඡාවලදී මට මතක හැදීට
ඔව් අපි බොහොම ඉස්සර කතා කළා මට
ඔව් ඒක තමයි මට මතකේ ඉස්සර කතා කරු දැන්
මේ මතකේ උපාදාය අස්මීති හෝති න අනුපාදාය
නානුපාද අනහයි ඉතින්
ආනන්දරෝ ඔව් ಜಾති පහටම එහෙම කියනවා නේද
ඒ ඔව් එහෙමයි ඒක තමයි මට මේ මතකිට ආවේ ඒකයි මේ ස්වාමීන් වහන්සේගෙන් අහලා තව ටිකක් විස්තර කරගන්න උන්වහන්සේ අද ලස්සනට
පැහැදිලි කරන්නේ සූත්‍රයේ එක බලන්න ඕන සූත්‍ර ආනන්ද සූත්‍ර ගණනාවක්ම තියෙනවා මේ මොන සූත්‍රද කියලා මට ඒක මේ මම පොඩ්ඩක් සටහන් කරලා තියාගන්නම් මේක ආනන්ද සූත්‍ර ගණනාවක්ම තියෙනවා ඔය උපාදාය අස්මිත කියන එක සංයුත්නිකයි දෙකේද කියලාත් මට
කවන්නේ සෝනාසි
ඒ කියන්නේ සූත්‍ර ගණනාව හොඳයි ඒ ආනන්ද සූත්‍ර තියෙනවා සගත වර්ගෙත් තියෙනවා සංයුත්නිකයි වන සංයුත්තෙත් තියෙනවා ආයි ඔහොම ගණනාවක් තියෙනවා අනිච්ච වර්ගෙත් තියෙනවා කොහොම ගන්නවද අපි පොඩ්ඩක් බලමු මේක කොහොමද කියන
ඒ සංකා පොඩි ප්‍රශ්නයක්
සූත්‍රෙත් එක්කව තමයි බලන්න ඕනේ
ඒක තමයි ඒ තව ඒනම් කමන්නේ සානස අපි පස්සේ වෙලාවක මම තමයි හොයලා ඒ ලබන සතියේ මම ඒක හොයලා බලලා මම ඒක අහන අපෝ තියෙන තැන බලලා සානස මේ දැන් ඔය සබ්බාසව සූත්‍රය අස්සේ පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙන සානස දැන් සබ්බාසව සූත්‍රයේ තියෙන සානස මේ දර්ශනා පහතබ්බා එවස් සංවරා පහතබ්බා පරිසේවන අහම ගියාම දැන් විනෝදනා පහතබ්බා අදිවාසන කියන අදිවාසන ඉවසීමේ ස්වාමීන් වහන්සේ මේ පල්ලෙහාට තියෙන මේ හතක් තියෙනවා නමුත් දර්ශනීය නොදන්න දර්ශනය නැති කෙනාට අර දැන් ওই සංවරයෙන් ප්‍රත්‍යක්ෂාවෙන් ඉවසීමෙන් ඒවා ස්වාමීන් වහන්සේ ඒවා මේ ආශ්‍රව ශේවින පැත්තට යන්නේ නැහැ කියලා මට හිතෙන අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ එහෙමද ඒ කියන්නේ යාර දර්ශන ඥානයක් නැත්තම් යම්කිසි කෙනෙක් කොච්චර ඉවසුවත් ඒ කියන්නේ බුදුජාන වහන්සේ ශාන්තිවාදී තාපස කාලේ පුදුම ඉවසීමේ පාරමිතාව පිරුවා. ඒතර උන්වහන්සේ දර්ශනයක් ලතිබිලා ඒ කියන්නේ ඒ ධර්මතම මේ ඉවසීම පුරුදු කළා. නමුත් දර්ශනයක් නැති කෙනෙකුට මේ දර්ශන ඥානිය නැති කෙනාට ඒ ඉවසනවා කියන එක ඒක නිකන් ලෝකයේ තුල ඉවසීමක් කියලා ගත්තොත් හිතුවොත් හරිද ස්වාමීන් වහන්සේ? ඒක වැරදිද?
ඔව් දැන් මෙතන දැන් ඔය කියන්නේ ආශ්‍රව කියන්නේ ප්‍රහාණය වෙන ක්‍රම කීපයක් නේ ඔය දසනා පහතබ්බා සංවරා පහතබ්බා ඔය විදිහට ආදිවාසනා නේ එහෙම තියෙන්නේ. ඔව් එතකොට දැන් ඔය කියන්නේ ක්‍රම හතක් නේ හතක්ද මට මතක නැහැ හතක් නේ. ඔව්
හතක් ඔව් සමහරවිට
ක්‍රම හතනේ තියෙන්නේ. දැන් ආශ්‍රව දැන් ඒ ක්‍රම හත දැන් ආශ්‍රවනේ ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ කොහොමද? ඒක ලස්සනට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ජානතෝ අහං වික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ
පස්සතෝ
අන්න එතකොට එතනින් ගත්තම හරි මහණෙනි මම වික්කවේ මහණෙනි අහං මම ජානතෝ දනිමින් නැතන් පස්සතෝ දකිමින් ඔතනදි මේ වචන දෙකක්ම තියෙනවා ජානතෝ පස්සතෝ දන්නාට දකින්නාට කියලත් ගන්නවා. මේක අර ජානතෝ කියලා තියෙන්නේ මේ තෝ ප්‍රත්‍යකත වීමෙන් ක්‍රියාවකට මිශ්‍ර ක්‍රියාවක් බවට පත් වෙනවා. දනිමින් කියලා දන්නේ දකින්නේ. දැන් අපි ඕක දාගන්න අනේනි මම දන්නාට දකින්නාට කියලා එහෙම කියන වෙලාවලුත් තියෙනවා. අපි පොඩ්ඩක් කනට හුරුවෙලා හැබැයි මේ වචනේ තියෙන ජානතෝ පස්සතෝ මහණෙනි අහං මම ජානතෝ පස්සතෝ දනිමින් දකිමින් ආසවානං කයං වදාමි ආශ්‍රයන්ගේ ශේවි නොව ජානතෝ නොව පස්සතෝ නොදනිමින් නොදකිමින් නෙමෙයි කියලා කියනවා. එහෙනම් මේ මෙතනදී අර අර ඔය කියපු ඔය ආශ්‍රව ප්‍රහාණය වෙන ක්‍රමවේද ඒක මොන ක්‍රමවේදය අනුගමනය කරත් මෙන්න මේ මොකද්ද මෙනෙහි කළ යුත්තේ මෙනෙහි නොකර මත් මෙනෙහි කළ යුත්තේ මෙනෙහි නොකිරීම නිසා වෙනොත් අන්න ආශ්‍රව ශේවණියක වෙන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා නේද?
එහේ ස්වාමීන් වහන්සේ එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ දැන් එතකොට දැන් ධර්ම මේ දිට සම්පන්න ඒ කියන්නේ දැන් දර්ශන ඥානීය තැනකට අර එතන තියෙන සමනිතිය දැන් අර දික්ක නිච්ඡාන කාන්ති ධම්ම නිච්ඡාන කාන්ති අනුලෝම කාන්ති කියලා ඒ කියන්නේ ඒ කාන්තිය කියන්නේ ස්වාමීන් වහන්සේ ඉවසීමක් නේ. එතකොට එතන මේ එතනත් ඒ ඉවසීම එන්නේ මේ දිට්ඨිය නැත්නම් ධම්ම නිච්ඡාන කාන්තිය ඒ එතන පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්න ඒකත් එක්තරා විදිහක ඉවසීමක් ඒ නේද? ඉවසීම කියන්නේ අපි දැන් يعني ඔලුවකක්මක් හදලා ඉවසන එක නෙමෙයි. මේ ධර්මය අහලා ධර්මය දැකීම තුළින් අනුලෝම කාන්තිරපත් වෙන්න අනිත් ඒ වගේ ස්වාමීන් වහන්සේ එතන මේ ඒ දෙක දිට්ඨිය සහ ධම්ම කියන දෙකේ
මට මතකයි. ඔව් දිට්ඨි නිඥාන කාන්තිය කියන්නේ වැරදියට ගන්න එක වැරදියට ඉවසෙක. ඊට පස්සේ මේ ළඟදි කරා ස්වාමීන් වහන්සේ මේ ලස්සන සාකච්ඡාවක් විනාඩි සහතරින් විතර ධම්මනිඥානකන්තිය අනුලෝමිකන්තිය කියන එක මේ ධම්මනිඥානකන්තිය කියලා කියන්නේ කෙනෙකුට කියනවා මාර්ගයට යමු වෙන්න ඒ යමු වෙද්දි මාර්ගයට යමු වෙනවා කියලා දෙනවා. ඊළඟට අනුලෝමික කන්තිය කියලා කියන්නේ මාර්ගයේ ගමන් කරද්දී ඉවසනවා. අන්න එතකොට මේ දෙකම මේ ඉවසනවා කියන එක ඇත්තරම මේ මාර්ගයේ ඉවසීම ගැනයි කතා කරන්නේ. දැන් ඉන්න කෙනෙක් මාර්ගයේ ඉවසනවා කියන එක නෙවෙයි මාර්ගයට ඇත්තරම ඒ අනුගතත්වයයි කතා කරන්නේ. අනුගතත්වය කෙනාගේ දෙයකට අනුගතත්වය නෙවෙයි මාර්ගයට අනුගතත්වයට තමයි මාර්ගය තුල ඉවසීම කියලා කියන්නේ. මාර්ගය තුල නෙවෙයි මාර්ගයෙහි ඉවසීම.
මාර්ගයේ ඉවසීම
ඕ මාර්ගයෙහි ඉවසීමට තමයි කියන්නේ අනුලෝම කන්තිය කියලා. මාර්ගයේ ඉවසීම විය යුතුයි කියලා දෙනකොට අන්න ඒක මේ ධම්මනිජාන කන්තිය කියලා කියන දෙකෙන්ම එකම වෙන්නේ. හැබැයි එකම කාරණේ කියන විදිහ දෙවිහිදීහක් විදි දෙකක්. හරි විදියට මේ ළඟදීම කරපු සාකච්ඡාවක මේ ඔය අනුලෝමික කන්තියයි ධම්ම නිඥාන කන්තියයි කියන කාරණේ ලස්සනට පැහැදිලි කරලා තියෙනවා.
අහන්න එතකොට ස්වාමීන් වහන්සේ ඊට පස්සේ සම්මත් නියාමයට ඒ කියන්නේ ඒ තුලින්ද සම්මත් නියාමයට බැස ගන්නවා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ?
නෑ එහෙම වෙන්නේ එකකට පස්සේ එකක් වෙන්නේ නැහැ.
නෑ
නෑ නෑ එතෙන්දි පැහැදිලි කරන්නේ ඔය මොකද්ද සම්මත නියම සූත්‍රයේනේ. එතෙන්දි පැහැදිලි කරන්නේ මේ සෝවත භික්ඛවේ භික්ඛු සබ්බ සංඛාරේ අනිච්චතෝ සමනුපස්සන්තෝ. අන්න කියන්නේ සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා දකිනකොට ආයි මේ අනුලෝමික කන්තියට බැස ගන්න සමන්නාගත වෙන්න ඕන. ඊට පස්සේ මොකද්ද මේ සම්මත නියාමයට බැස ගන්න ඕන. එහෙම නැත්නම් මේ ඵලයන් කරා යමු වෙන්න ඕන කියලා. අර එහෙම මේ හිත හිතා යමු වෙන්න ඕනේ. මොකද්ද විය යුත්ත වෙනවා සියලු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් සමනුපර්ශණීය වෙද්දී.
හරි. හොඳයි සාමිනාස. බොහොම පිං සාමිනාස. තෙරුවන් සරණයි.
සාමිනාස තෙරුවන් සරණයි. අර කලින් පොඩි පැහැදිලි කිරීම හා සම්බන්ධයෙන් සාමිනාස අර යා සියල්ලම ආහාර ප්‍රත්‍යයෙන් කියන එක සම්බන්ධයෙන් අහපු ප්‍රශ්නේ සම්බන්ධයෙන් මේ සාමිනාස මේ දුක්ඛානුපස්සනා සූත්‍රයේ කියලා කියනවා බුදුහාමුදුරුව යම් කිංචි දුක්ඛං සම්බෝති සබ්බං ආහාර පච්චය ආහාරාණං නියෝදේන නත්ති දුක්ඛස්ස සම්භවෝ කියලා. සබ්බං සියල්ලම ආහාර ප්‍රත්‍යයෙන් සහ ඒකේ නිරෝධයක් ගැන එතන කතා කරලා සියල්ල කැටි කරලා පෙන්නනවා වගේ අර්ථයක් එනවා. ඔබ වහන්සේ අපි මාක්‍රි අනුකම්පාවෙන් ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ?
හොඳයි. යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං ආහාර පච්චය ආහාරස නිරෝධේන නත්ති දුක්ඛස්ස සම්භවෝ කියලානේ කියන්නේ. දැන් එතකොට ඒක කියන්නේ යං කිංචි දුක්ඛං සම්භෝති. අන්න එතකොට යං කිංචි කියන්නේ යම් කිසි දුක්ඛං දුකක් සම්භෝති අනුභව කරයි නම් සබ්බං ආහාර පච්චය. ඒ සියල්ලම ආහාර ප්‍රත්‍යයෙන්. ආහාර ප්‍රත්‍යයෙන් කියන්නේ ආහාර ලැබීමත් එක්ක සබ්බං ආහාර පච්චය ආහාරස නිරෝධේන ආහාරයගේ නිරුද්ධයෙන් නිරුද්ධ වීමෙන් නැති දුක්ඛස්ස සම්භවෝ. එතකොට මේ දුකක හට ගැනීමක් වෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට අපි මෙහෙම ගනිමු. දැන් මම රළුවට කියන්නම් රළු විදියට රළුවට. දැන් මේ මගේ කය මේ ලෝකේ එකක් ලෝකේ මේ උපමාවක් කියන්නේ ඇත්තටම මගේ කය කියන කයේ කතාවක් නැත්නම් කයට ආහාර ඕනේ කියලා අම්මා කියන්න අවශ්‍යයිද එතන? මගේ කය මම මේ ලෝකේ එකක් ධර්මයේ නෙවෙයි ද්වේතානුපස්සන සූත්‍රේ නෙවෙයි මේ මම අහන්නේ මගේ නිකං කය කියලා එකක් නැත්නම් මේ කයට ආහාර දෙන්න ඕනද මම සාමාන්‍ය විදිහට අහන්නේ.
නැහැ
සාමිනාන්ත. නෑ නේද? ඒ වගේ දැන් ඒක දැන් පැත්තකින් තියලා යං කිංචි දුක්ඛං සම්භෝති මොන මොකක් හරි දුක්ඛං දුකක් හට ගන්නව නම් දුක් යම් කිසි දුකක් හට ගන්නව නම් සබ්බං ආහාර පච්චය ඒ සියල්ල ආහාර ප්‍රත්‍යයෙන් කියලා පැහැදිලි. ආහාරස්ස නිරෝධේන ආහාරස්ස නිරෝධේන ආහාරයන්ගේ නිරෝධයෙන් තමයි නැති දුක්ඛස්ස සම්භව. එහෙනම් ආහාරයෙන් ප්‍රත්‍යයෙන් බව පැහැදිලි කරන්නේ භාග්‍යවතුන් වහන්සේනේ. අපි බලන්න ඕන මොකද්ද මේ දුක කියලා කියන්නේ. අපි බලන්න ඕන ආහාර ප්‍රත්‍යයෙන් කියන කාර්යයට මතෙන් මොකද්ද මේ දුක කියලා කියන්නේ. දැන් අන්න බලන්න දුක කියන්නේ මොකද්ද? දුක කියලා කියවල ඔස්සේ ජාති ජරා මරණ ඔහොම තියෙනවනේ. ශෝක පරිදේව දුක්ඛ දෝමන
සුඛායස වේ දුක්ඛ සාමිනාස කෙනෙකුට ලැබුණ දුකක් ගැන නෙමේ බුදුහාඳුරුව කියලා කියන්නේ සංස්කරණ දුක්ඛය කියන තැන. අන්නේ එතන පාවිච්චි කරලා බුදුහාඳුරුව චුට්ටක් කියනවා
නම් අන්න හරි. ඒ සංස්කරණ දුක්ඛය සංස්කරණ දුක්ඛය මේ සංස්කරණ දුක්ඛයේ පිරිසිඳ දකිනකොට ආහාර වල අවශ්‍යතාවය ගැන කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ එතෙන්දී. අදහසෙන් නැති නේද? කියන්නේ දැන් අපි හිතමු මම නිදර්ශනයක් ගන්නපු නියදිය. අපි හිතමු මේ දුකේ ප්‍රභේදයක් ගමු. මේ දුකේ ප්‍රභේදයක් දුක්වල එකක් මේ විභංග සූත්‍රයේ උදේ පැහැදිලි කරන්නේ. ජාති දුක කියලා කියන්නේ යා තේසං කතම උචාවසෝ ජාති යාතේ සන්තේසං සත්තානං තම් හිතම් සත්තනිකාය ජාති සංජාති ඔක්කන්ති නිබ්බන්ති අවිනිබ්බන්ති. කොහොම පැහැදිලි කරනවා? ජාති ඉපදීම, ජාති කියන්නේ ඉපදීම. ඉපදීම කියන්නේ මව කුසේ ඉන කලල රූපෙත් නෙවෙයි, ඉපදිච්ච බිලින්දත් නෙවෙයි. ඉපදීම ඇත්ත. ඇත්තටම අපි ඉපදුණානේ. ඒ ඉපදීම කියන්නේ මොකද්ද කියලා හොයාගෙන යද්දි ඒක දුකක්නේ. දුකක් හැටියටනේ, දුක් යටදනේ. ඒ ඉපදීම කියන කාරණෙන් එතර වුණාට පස්සේ ආයි ඒ එතර වීමත් එක ප්‍රත්‍ය ස්වභාවයක් ගැන කතා කරන්න ඕමනා වෙන්නේ නැහැ. දැන් අම්ම කියපු කාරණේ හැරි අපි විඳින දුක වේදිත දුක නෙවෙයි. අපි මේ කියන්නේ දුක් වේදනාවක් හරි එහෙමයි, වේදිත දුකක් නෙවෙයි මේ භාග්‍යතුන් වහන්සේ දුකයි කියලා අපිට අපේ ජීවිතේට ලං කරපු කාරණය තුල පිරිසිඳ දැකීම තුල ඈතරවීමක් සිද්ධ වෙන්නේ. අන්න එතන ඒ ඈතරවීම සිද්ධ වෙද්දී මතද නුවණක් ඇති වෙනවා. අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධෝ අන් යතෝ කයම් පච්චයන නවේදී වෙනවා. යම් මේකෙන් ප්‍රත්‍යයන්ගේ කයම් පච්චයන නවේදී පිළි මේ ප්‍රත්‍යයන්ගේ ශේවීම පිළිවිද දැන් කියන්නේ මොකද? ප්‍රතිවේද කරාට පස්සේ අත්තස්ස කංකා වපයන් සබ්බහුගේ සියලු සැක සංකා දුර වෙනවා කියන කියනවා. මෙතනදී යම්ම දැන් අපි දැන් ඒකෙන් ගන්න ඕන කාරණේ මොකද? යං කිංචි දුක්ඛං සම්බෝති. මොකක් හරි දුකක් හටගත්තනම් සබ්බං ආහාර පච්චයා. ඒ සියල්ල ආහාර ප්‍රත්‍යයන් කියලා කියනවා. නේද? ආහාරස්ස නිරෝධේන එතන ඒ ක්‍රමේනේ කියලා තියෙන්නේ. දුක කියන්නේ මොකද්ද කියලා හොයන්න යන්න ඕන. අර ස්වාමීන් වහන්සේ කියන්නේ අර මේ ලස්සනට උපමා අරගෙන භාග්‍යතුන් වහන්සේගේ අර විවාහ වෙනවා. හැබැයි විවාහ වෙන තැනැත්තිය දන්නේ නැහැ කියලා. ඒ වගේ මේ සියලු මේ ආහාර ප්‍රත්‍යයෙන් තමයි මේ මොකද්ද දුක හටගන්නේ. දුක කියන්නේ මොකද්ද කියලා හොයන්න යමු වුණාට පස්සේ එතකොට ආහාරවල කතාවක් මේ කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඒ බලන්නේ ඒ හැමතැනම දැන් ওই සබ්බං ආහාර පත්‍ය කියන තැන උනත් ඒ ඊට යටින් තියෙනවනේ නේද? සබ්බං විඥාන පත්‍ය, පස්ස පරේතාන, සබ්බං ආහාර පත්‍ය ඔය මොන කාරණා ගොඩාක් හැදිරි කරලා තියෙනවනේ. සබ්බං ආරම්භ පත්‍ය නේද? සියා අඤ්ඤේනපි කතංච සියා යං කිංචි දුක්ඛං සම්බෝති සබ්බං ඉංජිත පච්ච සමායින සියා අඤ්ඤේනපි කියන යං කිංචි දුක්ඛං සම්බෝති සබ්බං ආහාර පච්චයාති අයමේකානු පස්සන ආහාර ආහාරණන්තේව අශේෂ විරාග නිරෝධෝ නති දුක්ඛස්ස සම්භවಂತಿ අයං ධ්‍යාන පසන එවං සම්මා. අන්න ඒක කියලා තියෙනව නේද? එවං සම්මා මන නුවණින් දකින්න කියලා කියලා තියෙනේ අම්මා. එවං සම්මා
කතා කරලා තියෙනේ ස්වාමීනා.
කියන්නේ ඇහුන්නේ මට.
ඒකන කතා කරලා තියෙන්නේ ඥානයක් එක්ක නේද
ස්වාමීනා? ඒකනේ සියාඥේනපි කියලා සම්මා ඔව් පටන් ගනිමු. සම්මා ඥාන සම්මා ඔව් හැම තැනකදීම ඒකේ ඥානයත් එක්කම කතා කරලා තියෙන සූත්‍රයේදී. ඒත මාදීනවං ඤත්තා දුක්ඛං අර එහෙමයි කියලා තියෙන්නේ නේද? ඒත මාදීනවං ඤත්තා දුක්ඛං ආහාර පච්චය. ඒත මාදීනවං ඤත්තා දුක්ඛං ආහාර පච්චය සබ්බාහාරං පරිඤ්ඤාය සබ්බාහාර අනිසිතෝ. එතනද කියලා තියෙන්නේ මේ ඥානං කියලා තියෙන්නේ. ඒතමාදීනවං ඤත්වා ඒතං මෙහි ආදීනවං ආදීන ඤත්වා නුවණින් දැන දුක්ඛං ආහාර පත්‍ය දුක ආහාර ප්‍රත්‍යයෙන් බව සබ්බාහාරං පරිඤ්ඤාය සියලු ආහාර පරිඤ්ඤාය පිරිසිඳ දැක සබ්බං ආහාර නිසිතෝ. මේ සියල්ලම ආහාරය ඇසුරින් බව දකින්න කියලා. මෙතනදිත් අර පිරිසිදු දැකීමක් තමයි සිහිපත් කරන්නේ නේද? ආහාර ප්‍රත්‍ය ස්වභාවය ප්‍රත්‍යවන බවත් දැන් අපි හිතමු දැන් මෙහෙම දෙයක් අම්ම දැන් අපි හැම එකේම ප්‍රත්‍ය මේ හැම එකේම මේ නිසා මේ නිසා මේ නිසා මේ නිසා මේ නිසා කිය කිය දැක 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 යනවා. හැබැයි ඒක මනසට ආහාරයක් වෙලා නම් මොකද වෙන්නේ? ඒකත් දුකක් නේ. අපි හිතමු මෙන්න මේ මෙන්න මේකත් මේ ප්‍රත්‍ය නිසා වෙන්නේ. මේක වෙන්නේ මෙන්න මේ ප්‍රත්‍ය නිසා. මේ කාරණේ වෙන්නේ මේ ප්‍රත්‍ය නිසා. කිය 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 ඉන්න එක මනසට ධම්මයක් හැටියට ධම්මාරම්මණයක් හැටියට ප්‍රත්‍ය වෙනවා. ඒකත් මොකද? දුක්ඛස්ස සම්භවෝ. බලන්න මේ ආහාර පත්‍ය වගේම ඊට උඩින් තියෙන යංගින්ච දුක්ඛං සම්භෝති සබ්බං ආරම්භ පත්‍ය. මේ සියලු මොකක් හරි දුකක් පටන් ගන්නවා නම් ඒ ආරම්භ වෙන්නේ සබ්බං ආහාර පත්‍ය. සියල්ල ආහාර ප්‍රත්‍ය කියනවා. ආරම්භානං නිරෝධේන නති දුක්ඛස්ස සම්භව. ආරයන් ආරම්භයන්ගේ නිරෝධෙන් නති දුක්ඛස්ස සම්භව. අපි මනසට ධම්මාරම්මණයක් හැටියට හරි ආරම්භ වෙනවා නම් මම කියන්නේ හිතන්න යොමු වෙන තැන නෙවෙයි මේ භාවිතයේදී එහෙම වෙනවා නම් ඒක දුක්ඛස්ස සම්භව. ඒක දුකක හට ගැනීමක්මයි. ඔය විවිධ පරයයන් ගින්නේ ද්වේතන් පස්සන වේ පැහැදිලි කරලා තියෙන්නේ නේද? අතන අදහසක් හොඳයි අර ඥානයක් වශයෙන් තමයි කියන්නේ කියලා. හැබැයි ඉතින් අර පිරිසිඳ දකින්න යොමු වීම වෙන්න ඕන ඉතින්. නැත්නම් මේ සූත්‍ර දේශනා කරන්නේ මේකත් මේ ඥානයකින්නේ කියලා ඒක අපි ප්‍රමාණ කරා වෙනවනේ.
එහෙමයි ස්වාමීන්
වහන්සේ. එහෙමයි. දෙවන්තරනේ ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්න දෙකක් තියෙනවා. එච්චරම ලොකු නෙමෙයි. එකක් අර සුද්ධ ධම්මා කියන එක විස්තර නැති වුණාට ඒක පටිච්ච සමුප්පාදයට එහෙම නැත්නම් ධාතු ආයතන ස්කන්ධ කියන ඒ මට හිතෙන්නේ පටිච්ච සමුප්පාදය කියලා එතන කොයි එකද එහෙම නැත්නම් මොකක්ද කියන එක මට
පෙන්නලා නෑ අම්මා එතන. එතන පෙන්නලා නෑ මොකේද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා නැති නිසා අපිට එහෙම මෙන්න මේකයි කියලා කීමේ අයිතිත්වය නෑ අම්මා. මෙන්න මේක තමයි ස්වභාවය. අනික ඉතින් මේ පටිච්ච සමුප්පාදය කියන දෙයක් වුණොත් නේ ඔක ප්‍රශ්නේ.
ඒ ධර්මයම නම්
ඒ ධර්මයේ කියලා කියන්නේම ධර්මයක් කියලා හමු වෙන්නේ නෑ නේ අම්මා. ධර්මය නම් ඊතර වෙනවා. එතකොට ඊතර ඒ ධර්මයේ නුවණින් දකිනවා කියන්නේම ඊතර වීම නම් ඒ ධර්මය ධාතු හැටියට හරි පටිච්ච සම්පාද හැටියට හරි ආයතන හැටියට හරි හමු වුණොත් ඒක ධර්මයක් කියලා කියන්න බෑ. ඒකට ඉතින් මොනවා හරි ඉතින් ඒකට ඉතින් පටිච්ච සම්පාද හම්බුණා. හම්බ වෙච්චල අර අම්ම කිව්වේ අර කලින් ලැබුණා කියලා. භුක්ති විඳිනවා කියලා. භුක්ති විඳ. ස්වභාවය දකිනවා නම් භුක්ති විඳීමක් නෑ.
ඒක වැටහෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට ඒක හේතුඵල ධමයක් කියන එක ගන්න බෑ නේද? මං කියන්නේ මම දන්නේ මේ මම දන්නවා මේ
එහෙම දාන්න බෑ.
සුද්ධ ධම්මා පවන්තත්ති කියන එක.
එහෙම දාන්න බෑ මෙන්න මේකයි කියලා එහෙම දාපු ගමන් ඒක සුද්ධ ධර්මයක් වෙන්නේ අසුද්ධ වෙනවා එතකොට.
එහෙමයි එහෙමයි. අනිත් එක ප්‍රශ්නය මේ මනස සිත සාමාන්‍යයෙන් මම හිතාගෙන හිටිය පංච උපාදානස්කන්ධ සිත කියනවා. ඒකත් එතන මට පොඩි පටලැවිල්ලක් තියෙනවා. එතකොට මනසයි සිතයි කියන දෙක පොඩ්ඩක් විස්තර කරලා දෙනවා නම් බොහොම පිං ස්වාමීන් වහන්සේ. දෙකේ වෙනස අර
ලෝකේ ජීවත් වෙන කෙනෙකුට මනසක් සිතක් විඥානයක් කියලා කතා කරන ලෝකේ ජීවත් වෙන එක ඒක අසුතවන්ත සූත්‍රය පැහැදිලි කරලා දෙනවා. අසුතවන්ත සූත්‍රය ලෝකේ ජීවත් වෙන කෙනෙකුට මනසක් සිතක් විඥානයක් තියෙනවා කියලා ඒක අසුතවන්ත සූත්‍රය පැහැදිලි කරනවා. විඥානයේ පිරිසිඳ දකින්න ඕන එකක්, මනස සංවර කරගන්න ඕන එකක්, සිත මොකද්ද සිත සංවර කරගන්න ඕන එක. ඒ ලෝකේ ඉන්න කෙනෙක්ගේ පැත්තෙන් කතා කරනකොට. මනසා සංවරෝ සාදු කියන්නේ මනස සංවර කරගන්න ඕන. චිත්තං දන්තං සුඛාවං සිත දමනය කර ගැනීම දමනය කරගන්න ඕන දෙයක්. විඥානං පරිඤ්ඤයං විඥානේ පිරිසිඳ දැකිය යුත්තා. ඒක ලෝකයේ ඉන්න කෙනෙකුට කියලා දෙන එකක් එක්කයි ඒ කියන්නේ මේ ලෝකේ අපේ අපිට අපිට මනසේ කියලා කතා කරන්නත් පුළුවන් අපිට හිතේ කියලා කතා කරන්නත් පුළුවන් අපිට විඥානේ කියලා එහෙම මේ කියලා කියන්නත් පුළුවන්
ඒක තමයි සිතාරවත් වැටුණත් බොහොම පින්තරුවක් සරණයි
හොඳයි
ස්වාමීන් වහන්සේ දේතර පසනා සූත්‍රයේ තියෙන ස්වාමීන් වහන්සේ කොහෙද පිටකේ
කුද්දකනිකායේ සුත්ත නිපාතේ තියෙන්නේ
ආ කුද්දකනිකායේ සුත්ත නිපාතේ
එරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ අර වසන්ත මහත්තයා අහපු ආනන්ද අර රූපං උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය ඒ සූත්‍රය ආනන්ද සූත්‍රයේ තියෙන සංයුක්ත නිකාය තුනේ
සංයුක්ත නිකායේ
තුන පිටු 180
ආනන්ද සූත්‍රයේ ඉතින් මේ අපමට පුළුවන් දෙක මොකද්ද මේ වර්ගය කියන්නේ
මොකක්ද සංයුක්ත
ඒකේ අංගු මේ සංයුක්ත නිකායේ තුනේ
180 වෙනි පිටුවේ ආනන්ද සූත්‍රය
නෑ තුම්හා කවකද
න රූපං උපාදාය අස්මීති හෝති
මේක වර්ගයක් ඇතින්
තේරවග්ගය
තියෙන ඉන්නේ ආහා තේරවග්ගය
එහෙමයි
හොඳයි කොහෙන් පින් අම්ම ආහා ඔව් තේරවග්ගය තියෙන එක තේරුවන් සරණයි ආ රූපං උපාදාය අස්මීති හෝති න අනුපාදාය මේ රූපය උපාදාය අස්මීති ආ රූපය වෙමි කියන ගත්තට පස්සේ තමයි න අනුපාදාය අනුපාදාය නොවීමෙන් නොවේ කියලා තමයි ඒක කියන්නේ නේද මෙතන පැහැදිලි කරන්නේ මේ මේකේ දැන් ආනන්ද සාමණේර වහන්සේ මේ සුත්ත ධම්මෝ අභිසම්බෝති ආනන්ද සාමණේර වහන්සේ රහත් වෙච්ච කාරණේ ගැන කියන්නේ මෙතනදී නේද ඒවම් පස්සං ආවසෝ මේ ආනන්ද සුතවාරිය සාක රූපස්මින්පි නිවීම දක්කා පුන්නෝ නාම ආවසෝ ආයස්ම මන්තානි පුත්තු අම්මාසන් නවකානන් සතන් බහූපකාරා හොති සෝ අම්මේ විනා ඕවාදේන ඕවදති ඉදංච පනමේ ආයස්මතු පුන්නස්ස මන්තානි පුත්තස්ස ධම්මදේශනං සුත්තා ධම්මෝ අභිසම්බෝති අභිසමේතෝ රහත් වීම ගැන කතා කරන්නේ නේ කම්ප්ලීට්ලි රියලයිස්ඩ් කියන්නේ කතා කරන්නේ නේද සම්පූර්ණයෙන්ම මේ අවබෝධ කරගත්තා කියන කාරණේට සුතවාරිචාක ඔව් ඒගෙන මේ අදහසක් මම ලබන සතියේ විස්තර කරන්න බොහොම පින් මේ ස්ථානයේ මේ තියෙන තැනත් එක පෙන්වලා දුන්නත්
සාමිනාස තෙරුවන් සරණයි මේ මට මේ පාඩි ගන්න නැති හින්දා චුටි පැහැදිලි කිරීමක් ඔබ වහන්සේගෙන් අවශ්‍යයි මේ ස්වාමීන් වහන්සේ අනුකම්පා කරලා පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මේ අර යවකලාපේ සූත්‍රයේ ස්වාමීන් වහන්සේ මේ මඤ්ඤිතං වික්කවේ රෝගෝ මඤ්ඤිතං ගාඩ්ඩෝ මඤ්ඤිතං සල්ලං කියන තැන මඤ්ඤිතං කියලා කතා කරනවා. ඊට පස්සේ ඒ විදිහටම අස්මීති වික්කවේ ඉංජිත මේතං කියලා කතා කරනවා. අස්මීති වික්කවේ
පණ්ඩිත මේතං
ඊට පස්සේ කතා කරනවා අස්මීති වික්කවේ ප්‍රපංචිත මේතං ඊට පස්සේ මානගත මේතං කියලා. ඒකෝට ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුව කුමන ආර්ථයකින්ද මේ මාන්‍යිතං ඉංජිතං මොකද්ද ස්වාමීන් වහන්සේ
පණ්ඩිතං
පණ්ඩිතං අනිත් ඒ විදිහට එක කියන්නේ දැන් ඒවා මේ දැන් ඉංජිතං කිව්වට මොකුත්ම අදහසක් වෙන්නේ නැහැ. නමුත් දැන් මඤ්ඤිතං කියන එක දන්නවා හැටි. ඒ කියන්නේ මඤ්ඤණා කරනවා මේක හැංගීමක් මේක සංකල්පයකින් දාන එකක් නෙමෙයි. මේක නුවණක් එක්ක එන්න ඕන මේක හැංගීමකින්ම තියෙන එකක්. එතකොට ප්‍රපංචයක් කියන්නේ නිකන් දෙයක් කරලා පණවන ඒ කියන්නේ පැනවීමක් කරන ගතිය වගේ එකක් හිතට එනවා. නමුත් අර අනිත් වචන කිව්වම මොකුත්ම අදහසක් එන්නේ නැහැ. ඔබ වහන්සේට අනුකම්පාවෙන් මට පාළි දන්නේ නැති නිසා චූටි පැහැදිලි
කිරීමක් කරන්න. හොඳයි. චිරන්සනේ. ඒ කියන්නේ මෙහෙමයි දැන් ඉංජිත කිව්වත්, පංජිත මේ පන්දිතං කියන කිව්වත්, මානගත මේතං කිව්වත්, මොකද්ද මඤ්ඤති මේතං කියලා කිව්වත් ලෝකෙට අහු වෙලා කියන එකනේ කියන්නේ නේද? දැන් අස්මීති වික්‍රේ අස්මීති කියලා කතා කරද්දී දැන් අස්මීති කියලා කියන්නේ මේ සේක උත්තමයේ කියක කතා කරන්නේ අයමහමස්මීති කියලා කියන්නේ මේ මම වෙමි කියන එකනේ. මම වෙමි කියන්නේ මේ මම වෙමි කියන ඉංජිතේ නැති මේ මඤ්ඤණාව නැතුනට බොහෝ මේ අස්මීති මඤ්ඤ වෙමි කියන මඤ්ඤණාව තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකෙට අහු වෙන්න පුළුවන් කම එක්කනේ. දැන් අපි හිතමු මෙහෙම ගමු. දැන් අස්මීති වික්‍රේ මඤ්ඤති මේත මහණෙනි අස්මීති වෙමි කියලා කියනවනම් ඒක මඤ්ඤතිය. හංගිනවා. ඒතං මඤ්ඤිතං. මේ හංගිනවා. හංගිනවනම් එතන නෙවීම නෙමෙයි. දැන් මූලපරියාය සූත්‍රය කියනවනේ මේ මඤ්ඤති, මා මඤ්ඤති, නමඤ්ඤති. මෙතන මේ අස්මීති කියනවනම් හංගිනවා. එහෙනම් හංගිනවනම් එතන නෙවීම නෙමේ. ඉංජිත කියලා කියන්නේ කම්පා වෙනවා, සෙල වෙනවා කියන එක. සෙලවීමක් තියෙනවානේ ඉංජිතං. ඉංජිත කියලා කියන්නේ කම්පා වෙනවා. අස්මීති වික්කේ මහණෙනි අස්මීති කියලා වෙමි කියන මැනි වෙමි කියලා කාට හරි වෙමි කියලා අස්මීති මම වෙමි කියලා කතා කරන්න පුළුවන් නම් අන්න එතන සෙලවීමක් තියෙනවා. ඉංජිත කියන්නේ සෙල වෙනවා කියන එක. අනිතක තමයි පන්දිත. පන්දිත කියලා කියන්නේ මේ ඒත් ස්පන්දණය වෙනවා. ස්පන්දණය වෙනවා කියලා කියන්නේ ඒත් හෙල වෙනවා, කම්පා වෙනවා, දඟලනවා අනේ වගේ. සැලෙනවා, කම්පා වෙනවා කියන අර්ථයෙම තමයි. අර අපි කියන්නේ ස්පන්ද හෘදේ ස්පන්දණය කියන. අනේ වගේ පන්දිත සෙලවීමක් කියන එක පන්දිත. ඉංජිත කියන්නේ කම්පා වෙනවා, පන්ති කියන්නේ සෙලවීම. පපංචිත මේතං කියලා කියන්නේ යම් කිසි මේ පපංචිත කියලා කියන්නේ මේ කියන්නේ යම් කිසි ප්‍රමාදීමක් විස්තරයක් කියන්නේ යම් කිසි විස්තරයක් ලැබ ගැනීමක් ගැන කතා කරනවා. යම් කිසි ලැබීමක් යම් කිසි විස්තරයක් කතා කරන්න පුළුවන්. අර අපේ සයිනන්සේ ලොකු සයිනන්සේ කියලා දෙන්නේ මේ මොකද්ද ලැබීම් ක්‍රියාකාරීත්වය කියලා. යම් කිසි ලැබීමක් කතා කරනකොට තමයි මොකක් හරි කුමන විදියකට ඉස්මතු වීම කුමන හෝ විදියකට ලැබීමක් වෙනවනම් ඒක ප්‍රපංචිතයක් කියන පැහැදිලි කරනවා. මානගතං කියන මානගත මේත මානගත මැනීමකට ගිය මානගත කියන්නේ මාන කියන්නේ මැනීම ගත කියන්නේ ගිය මැනීමකට ගිහිල්ලා වෙමි කියලා කතා කරනවනම් එතන මැනීමකට ගිහිල්ලා මනින්නේ නම් දෙයක්. එතකොට වෙමි යන්න දෙයක් වෙලා අන්න එකයි මානගත මේතන් කියලා එතෙන්දී පැහැදිලි කරන්නේ. අනාස්තික.
ඔව් අහදාස්තික. ඒ කියන්නේ මට අදහස් ඒ කියන්නේ තේරුණා සාමිනස් කුමන හෝ පැනවීමක් තුල ඉඳ තමා මේ අංගිනවනම් කම්පා වෙනවා සෙල වෙනවා මේ ලැබ ගැනීම මේ සියල්ලෙම කියන්නේ දෙයක ලැබ ඒ කියන්නේ දෙයක පැනවීමක් තුල ලෝකය තුල කියන අදහස වගේ.
අන්න හරි හරියටම
හරි සාමිනාස බොහොම පිං සාමිනාස තේරුවන් සරණයි.
හොඳයි තේරුවන් සරණයි.
ડોક્ટર રવિ કાડો પ્રશ્ન એક નયા વાગે આપ અવસાન કરવો છે રવિ માત્ર આપ આવેલા છો
අවසන් කරමු සුනන්ද
මහත්තයා. සයින්වාස අපි අවසන් කරමු නේද?
හොඳයි.
සිල්දෙනම් තෙරුවන් සරණයි. ගරුණීය අපේ තරමාලිල ඥානමල ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ තෙරුවන් ස්වාමීන් පාදයන් වහන්සේලාත් මේ මංචල ඇතුළු එසේ මහාචාර්ය රකු ක්‍රමතුමා සහ අනිකුත් සියලුම කල්යාණ මිත්‍රයන් ඇතුළු සිල් දෙනාගෙන්ම අවසරයි. අද දිනේදීත් අපි මෙවැනිට පැය තුනක පමණ කාලයක් අපි ධර්ම සාකච්ඡාව ආචාර්යතුමනි අප සියලු දෙනාටම අදාළ ප්‍රශ්න අපේ කල්යාණ මිත්‍රයන් විසින් නගමින් ඒ සියලු සැකසංකා දුරු කර ගැනීමට මහත් ප්‍රයත්නයක් යෙදුණා. ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේ ඉමහත් වෙහෙසක් දරමින් වෙන්දා පරිදිම අපේ සියලුම ප්‍රශ්න විසඳාලීමට මහත්සේ උත්සාහය යෙදිලා මේ ධර්ම සාකච්ඡාවෙන් අපි මේ පැය තුනම ධර්මයමයි මෙනෙහි කරේ. එනමි එමගින් විශාල වූ පුණ්‍යස්කන්ධයක් රැස් කරගත් අවස්ථාව. ඉතින් මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනාව සඳහා අවසර ප්‍රාර්ථනා කරනවා. ප්‍රථමයෙන්ම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ එසේම මහාචාර්ය කුලේ මැතිතුමාත් රසුනන්ද මැතිතුමා ඇතුළු ඒ සියලු දෙනාගේම ඒ සම්බන්ධීකරණයෙන් තමයි මේ කාර්ය සිද්ධ වෙන්නේ. ඒ සඳහා ප්‍රථමයෙන් මේ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ප්‍රථමයෙන් ඊට පසු ගෞරවනීය ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ දෙමෝපියන් ගුරුවරුන් ආචාර්ය මහෝදපයන් වහන්සේලා එසේම අනිත් පවුලේ සැමද එතම ඒ සිල් දෙනාටම මේ අවස්ථාවේදී පුණ්‍ය අනුමෝදන් සිද්ධ කරමින් මේ සිල් දෙනාම ප්‍රාර්ථනා කරන්නව ගෝධියකින් ඒ විමුක්තිය නැත්නම් නිර්වාණ සුව ලැබීමට මේ සිද්ධ කරගත්තා කුසල ධර්මයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම උන්වහන්සේගේ පරම්පරානුගත යම් කිසි ඥාති පුණ්‍ය අනුමෝදන් බලාපොරොත්තු වෙනවා නම් ඒ සිල් දෙනාටම ඒ පුණ්‍ය අනුමෝදනා එපින් ලැබීමෙන් ඒ අයගේ ඒ භවගාමී ජීවිත යහපත් වෙලා ඉක්මනින්ම සසරින් ඈතරීමට එපින් හේතු වේවා වාසනාව වේවා. එසේ මහාචාර්ය රවි බොග්ගලගේ මැතිතුමාටත් එතුමාගේ දෙමව්පියන් ගුරුවරුන් පවුලේ සියලු දෙනාටමත් මේ පුණ්‍යන් මේ පිණේ හේතුවෙන් මෙලොව වශයෙන් නිරුක්ම රෝගී භාවයේ තවදුරටත් මේ මෙසේ කර යන්නා මේ සියලු ධර්ම දානමය මේ සියලු පුණ්‍ය කර්ම කර යන ශක්තිය ලැබ අවසාන වශයෙන් එතුමා ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් එතුමාටත් ඒ පවුලේ සියලු දෙනාටමත් තමන් වෙනුවෙන් බලාපොරොත්තු වෙනා යම් කිසි ඥාතියෙක් ඉන්නවා නම් ඒ සියලු දෙනාටමත් ඒ පුණ්‍ය පිණෙන් එතුමාලා ප්‍රාර්ථනා කරන්නා වූ ඒ සම්පත් ලැබී ඒකෙක් වෙන මේ සසරින් ඈතරීමට අවශ්‍ය ශක්තිය ප්‍රඥාව පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම මේ සහභාගී වූ මේ සියලුම අපේ කල්යාණ මිත්‍රයන් ඒ අයගේ පවුලේ සියලු දෙනාමත් ඒ සියලු දෙනාගේම යම් ඥාතියෙක් පින් බලාපින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සියලු දෙනාටමත් ඒ විමුක්තිය සඳහා මේ අස්කරත්ත කුසල ශක්තියේ හේතු වේවා වාසනාව වේවා. ඒ සමගම මේ ලෝකේ පවතිනව මෙන්නෙකුත් කරදරකාරී තත්වයන් මේ ලෙඩ රෝගයන් ආදී සියල්ලම දුරු වීමට අපි මේ රැස් කරගත්තා වූ පුණ්‍ය ශක්ති හේතු වේවා වාසනාව වේවා සියලු දෙනාටම යහපතින් තමන්ගේ කටයුතු ධර්මානුකූලව ශක්තිය ප්‍රත්‍යේ ශක්තිය ලැබේවා අවසාන වශයෙන් අප සියලු දෙනාටම ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් ඉතා ඉක්මනින්ම අපි බලාපොරොත්තු වෙන ඒ නිර්වාණ ශාන්තිය ලබා ගැනීමට මේ සියලු කුසල ධර්ම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි සාදු 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 කරුණේ ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා අපි මේ සාකච්ඡාව අමාරු කරන ලෙසට තෙරුවන් සරණයි
රාත්‍රී 11 වගේ වෙනාවෙදී බොහෝ දෙනෙක් මේ කටයුත්ත කරමින්දලා ඉන්නවේ අවශ්‍යතාවය මතමයි ඔබට ඕනේ නම් මේ අවස්ථාව සුවසේ නිදිසුව විඳින්න පුළුවන් වන කාලයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් කටයුත්තක් සඳහා යොදා ගන්න තිබුණා එහෙම වූ නමුත් වෙනත් ඔබ මේ යොමු වෙන්නේ යම් ආකාරයකට අපේ මාර්ගයට උපකාර වන කාරණයන් පිරිමනියම් අදහසක් ලබා ගන්නට. ඉතින් අර ඒ නිසා ඉන්නත් හැමෝම මේ වෙලාවේ අපේ ඔක්කොට ගේම ඇතුතුමා ඒ වගේම සනන්ද මහත්මයා, පීසන මහත්මයා ආදී මේ හැමෝම දෙන ප්‍රශ්න නැගු පිළිතුර ලබාගත් ඒ වගේම මේ සඳහා මෙත්සිතින් කරුණාවරිතව සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම ධර්ම අවබෝධය පිණිස මේ පුංචි උපකාරයේද හේතු උපකාර වේවා. ඒ වගේම සියලු දෙනාටම දිනෙන් දින වෙර වීර්යය වැඩිලා ඒ වගේම දහමට හිත අවනත වෙලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගමන්ගේ ගමන් කිරීමට ප්‍රඥා අවබෝධය සැරසේවා කියලා මෙත් සිතින් අද දවසේදී මේ කටයුතු හමාර කරමු. සීලෝම දිනාට සම්මා සම්බුදු සරණයි.
Thank you.